පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27 දෙක යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා.
මහාවෙලි අවිරිත්‍ය මற்றும் சூழல் அமைச்சர் கௌரவ ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களிடம் கேட்பதற்கு அனுமதி அளித்ததற்கு கௌரவ பிரதி சபாநாயகர் அவர்களுக்கு நன்றி. முல்லைத்தீவு மாவட்டத்தில் நாயாறு கொக்குளாய் தொடுவாய் கொக்கு தொடுவாய் பிரதான வீதியின் மேற்குப்புறமாக அமைந்துள்ள புளியமுனை பகுதியில் சுமார் 720 ஏக்கர் காணியானது 1972 ஆண்டு செம்மலை பகுதியில் வசித்திருந்த 350 குடும்பங்களுக்கு பயிற்சிக்காக வழங்கப்பட்டது என்றும், அக்காலம் முதல் இம்மக்கள் காணியில் வயல் செய்கையினையும் கச்சான் சோளம் போன்ற உப உணவு பயிற்சிகையினையும் மேற்கொண்டு வந்துள்ளனர் என்றும், பின்னர் ஏற்பட்ட யுத்தம் காரணமாக பயிற்சிகைகளை கைவிட்டு யுத்தம் முடிவுக்கு கொண்டு வந்தன் பின்னர் இக்காணியில் ஒரு பகுதியை துப்புரவு செய்து பயிற்சிகளை மேற்கொண்டு வந்திருந்தனர் எனவும் தெரிவிக்கின்ற நிலையில், இக்காணிகள் வழங்கப்பட்டிருந்த 350 குடும்பங்களில் 270 குடும்பங்கள் 2015 ஆண்டு கருத்துரை பெற்ற பிரதேச செயலகம் மூலமாக காணிகளுக்கான உறுதிப்படுத்தல்கள் கோரப்பட்ட நிலையில் தமது காணிகள் உறுதிப்படுத்தப்பட்டு உறுதிப்பத்திரங்கள் பெறப்பட்டுள்ளன என்றும், அண்மையில் வனவள திணைக்களத்தினர் இந்த காணி அடங்கலாக சுமார் 100 ஏக்கர் காணியை தங்களுக்கு உரிமையானது என்றும், அத்துமீறி நுழைந்தால் சட்ட நடவடிக்கை எடுப்பதாகவும் கூறியுள்ளனர் என்றும் தெரிவிக்கின்றனர். இந்த நிலையில் இம்மக்கள் தங்களுக்கான வாழ்வாதாரங்கள் இன்றைய நிலையில் பாரிய பாதிப்புகளை எதிர்நோக்கி இருக்கின்றனர். மேற்படி விடயம் தொடர்பில் எனது பின்வரும் கேள்விகளுக்கான விடைகளையும் எடுக்கக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ ஜனாதிபதி அவர்கள் சூழல் அமைச்சர் என்ற வகையில் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். முல்லைத்தீவு செம்மலை பகுதி மக்களுக்கு வழங்கப்பட்டிருந்த காணியினை அக்காணிக்கான உறுதிப்பத்திரங்களை கொண்டிருப்போரிடம் ஒப்படைப்பதற்கு, அம்மக்களின் வாழ்வாதார நிலைமையினை அவதானத்தில் கொண்டு நடவடிக்கை எடுக்க உதவ முடியுமா? ரெண்டாவது, முல்லைத்தீவு மாவட்டம் உட்பட வடக்கு கிழக்கு மாத்திரமின்றி ஏனைய மாவட்டங்களிலும் வனவள திணைக்களத்தினர் தங்களுக்கான காணி உறுத்துக்களை நிலைநாட்ட முனைகின்ற போது பிரதேச செயலகங்களுக்கும் குறிப்பிட்ட மக்களுக்கும் முன்கூட்டியே அறிவுறுத்தல்கள் மேற்கொள்ளப்பட்டு செயல்பாடுகள் மேற்கொள்ளப்படுகின்றனவா? மூன்றாவது, ஏற்கனவே மக்கள் வாழ்ந்திருந்த மற்றும் பயிற்சிகள் மேற்கொண்டிருந்த பகுதிகள் யுத்தம் காரணமாக அம்மக்கள் இடம்பெயர்ந்து சென்று மீள குடியேற வந்த நிலையில் பச்சைகள் காடுகள் மண்டி கிடப்பதனால் அவை யாவும் வனவள திணைக்களத்திற்கு உரியவை என அடையாளம் காணப்படுகின்றன. நான்காவது, முல்லைத்தீவு துணுக்காய் பிரதேச செயலாளர் பிரிவின் கீழுள்ள புத்துவட்டுவான் பிரதேசத்தில் கடந்த 8 வருடங்களாக காடுகள் அழிக்கப்பட்டு கிரவல் அகழ்வுகள் மேற்கொள்ளப்பட்டு வருவதாக முறைப்பாடுகள் எழுந்துள்ளமை தொடர்பில் இதுவரையில் ஏதாவது நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டனவா என்ற என்னுடைய இந்த கேள்விகளுக்கான பதில்களை ஜனாதிபதி சார்பில் பதில் சொல்லவல்ல இராஜாங்க அமைச்சர் அவர்கள் சொல்லுவார் என்று
நம்புகின்றேன்.
கதாநாயகத்துமினி பழுவினி பிரஷ்ட உத்தரே வசையும் ஓ ஏ வகையம இக்கு விசேஷம் கியாண்டோனி மெம்ம மெம்ம பிரதேசிய வன ரக்ஷ திபாத்து மகின் பிரகாஷித்த அந்த குலம் ரக்ஷித பூமியிட்ட அதுலத்வே உத்துரு நெகிர கலாயிடம் நிதாஸ் கிரிம சந்தா அதிகரு ஜனாதிபத்துமாக உபதேச பரிதி டிஸ்ட்ரிக் தாக்ஷணிக் கமிட்டு அக்கா ஜனாதிபதி லேகம் துமாக சகபாகித்தேங்கியுத் ஜாசிக கமிட்டு அக்பாத்கர ஏத்த மெம இடம் பாவிதா கல்ல பவட்ட சனாத்த கலஹக்கு லேகன බලපත්‍ර ආදිය දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පවතින දිස්ත්‍රික් තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කර එම නිර්දේශ ජාතික කමිටුවට ඉදිරිපත් කළ පසු එම ලේකන මගින් අදාළ භූමිය භාවිතා කළ බවට තහවුරු වන්නේ නම් ජාතික කමිටුවේ අනුමැතිය මත මෙම ඉඩම් අදාළ කටයුතු සඳහා ලබා දිය හැකිය. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලතිව් දිස්ත්‍රික්කයේ තුල ශ්‍රී ලංකාවේ වැඩිම වන ආවරණයේ තිබුණේ 2010 සංගණනයට අනුව 65.5%ක් වනාන්තරවලින් 27 දිස්ත්‍රික්කයක් තමයි මුලිතික දිස්ත්‍රික්කේ. ඒ කියන්නේ හෙක්ටයාර 171422ක් වනේ තිබ්බා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ මේ වනය, ඒ කියන්නේ ඒක හේතුව මෙච්චර වනයක් වෙන්න හේතුව මිනිස් ක්‍රියාකාරකම් නොතිබීම නිසා අවුරුදු 30ක කාලයක් තුල. යුද්ධය අවසන් වීමෙන් පස්සේ විවිධ ආයතන විවිධ පුද්ගලයෝ තමුන්ගේ අයිතිය කියලා කටයුතු කරමින් මේ වනය විනාශ කරන්න පටන් ගත්තා. ඒක සැලක ඒක අපි දැක්ක පහුගිය සමාජ වෙබ් අඩවිය ඔස්සේ පවා මේ රජයට පවා කිව්වා අන්න මුලිතිය කැලේ කපනවා විවිධ විවිධ ප්‍රශ්න චෝදනා නැගෙන්න පටන් ගත්තා. අතිගරු ජනාධිපතිතුමාගේ මේ සඳහා සැලකිල්ලට අරගෙන එතුමා උතුරු නැගෙනහිර පළාත්වල කැලෑ එලිපැලු කිරීම පිළිබඳ අවසර දීපු ඒවට සහ අවසර නොදීපු සියලු දේ තහනම් කරා. මොකද මේ තරම් මේක ලොකු ප්‍රශ්නයක් බවට අපේ රජයේ ආපුහම තිබුති මාධ්‍ය නිදහස ඔස්සේ අපිට පැන්නගිරු ප්‍රශ්නයක් වෙච්ච හින්දා. එහෙන තමයි එතුමාර කිව්වාගේ. හැබැයි අපි ඩග්ලස් දේවනන්ද ගරු මන්ත්‍රීතුමා කියන දේ පිළිගන්නවා. ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අපි මේක ගැසට් කරනකොට මේක නවත්තනකොට චන්ද්‍රිකා තාක්ෂණය GIS තාක්ෂණය අනුව ඒ වගේම GPS ක්‍රමාණය ක්‍රමවේදය අනුව තමයි අරගෙන ගැසට් කරේ. ඒ ගැසට් කරද්දි පෞද්ගලික ඉඩම් සහ මේ ජීව තාක්ෂණය තුළ කරද්දි පෞද්ගලික ඉඩම් පවා ඇතුළු වෙලා තියෙනවා. ඒහින් ඒක මොකද හේතුව ඒ තාක්ෂණය තුළ අපිට ඉඩම් මැනමෙනා යන්න බැහැ. හැබැයි මේ ගැසට් කිරීමේදී ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් පැහැදිලි කළ තියෙනවා මෙම ඉඩම් තුළ මෙම ගැසට් එක තුළ තියෙන රාජ්‍ය ඉඩම් පමණයි ගැසට් වෙන්නේ කියලා මායින් සඳහන් කරලා තිබුණා. එම නිසා තමයි කමිටුවක්පත් කරලා තියෙන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්පාදන නැවත පදිංචි කිරීමේ හින්දු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම මහවැලි සංවර්ධන පහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම්තුමා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වනරක්ෂණ ජනරාල් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල් වනජීවි දෙපාර්තමේන්තුව එතුමා ඇතුළු කමිටුවක් පත් කරලා තියෙනවා ජනාධිපති ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් යුතුව. ඒ කමිටුවට සහය දීම සඳහා තවත් තාක්ෂණික කමිටුවක් හදලා තියෙනවා සභාපතිතුමාගේ දිසාපතිතුමාගේ සභාපතිත්වයෙන් දින කමිටුවක්. මේ අනුව පෞද්ගලික ඉඩම් මේ ගොනේට ඇතුළු වෙලා තියෙනවා නම් අපිට ඒවා නිදහස් කිරෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කමිටියට යොමු කරලා එන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තේරෙනවා නම් අපේ නිදාරට පේනවා නම් 100%ක් මේක දැක්කෙ මිනිම මේක පෞද්ගලික ඉඩමක් කියන එක විවිධ නිර්ණායක අනුව ඒක නිදහස් කිරීමේ හැකියාවක් ඒ ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාවක් සලසා දෙන්න විශේෂයෙන්ම පුළුවන්. දෙවනි ප්‍රශ්නය ගැන තියෙනකොට ඒක පනත අනුව, ඒ කියන්නේ වනරක්ෂණ ආඥාපනදේ 3 වන වගන්ති අනුව යම් ප්‍රදේශයක් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් රක්ෂිත සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැක. පනතේ 3 සහ 4 වගන්ති අනුව අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කළ යුතුය. ඔබතුමා කියන්නේ මේක ජනතාව කොහොමද දැනුවත් වෙන්නේ කියන එක. එතකොට ඒ අනුව වනාන්තර රක්ෂිත සංරක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේදී අදාළ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත. ගරු මන්ත්‍රීතුමනි, කැලෑ වර්ග නම් ගැසට් කර හැකි සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, ගම්බද වනාන්තර සහ වෙනත් කියලා. විශේෂයෙන්ම සංරක්ෂිත වනාන්තරයක් වුණොත් අපිට කිසිම කෙනෙකුට මේකේ නැරඹීම සහ පරීක්ෂණ කටයුතු කරන්න විතරයි පුළුවන්, වෙනත් දෙයක් කරන්න බෑ. හැබැයි රක්ෂිත කැලෑයක් කියලා කිව්වහම මේක අපිට පුළුවන් යම් කළමනාකරණයක් කරන්න. එතකොට මේ අනුව හැබැයි මේ මොන දේ ගැසට් කරත් ආක්ෂාපනත අනුව තියෙනවා ඒක ප්‍රාදේශීය ලේකම් වරයා විසින් ප්‍රසිද්ධියට පත් කරන්න අවශ්‍යයි මේ පනත අනුවම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එහෙම ප්‍රසිද්ධියට පත් කරපු නැති එකක් කිසි විටක, කියන්නේ ජනතාවට ප්‍රසිද්ධියට පත් කරන්නේ නැතුව ඒක ගැසට් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒක පනත අනුවම කරන්න සිද්ධ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් නැහැ පවත් ඒක නැත උත්තරය. පවත්නා වනාන්තර සීමාව මායිම් අනුව රක්ෂිත වනාන්තරයේ ප්‍රකාශයට පත් කිරීමට ඇති අතර එසේ ප්‍රකාශයට පත් කර ඇත්තේ එම මායිම් තුළ පවතින රජයේ ඉඩම් පමණක් වේ. අර කලිනුත් ඒ උත්තරය ආවා. මෙම මායිම් තුළට කිසියම් පුද්ගලික හෝ ජනතාව පදිංචි ඉඩම් ඇතුළත් ඇත්තේ නම් අදාළ චක්‍රලේඛනයේ පරීක්ෂා කිරීම පරීක්ෂා කර එම ඉඩම් රක්ෂිතභාවයෙන් බැහැර කිරීමට කටයුතු කරේ. මම කලින් ඒක කලින් ප්‍රශ්න දීත් ඔබතුමාට ඒ උත්තරය දෙද්දී ඒක සඳහන් කළා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක ඔව්. යුද්ධයේ අවසානයත් සමගම අපි දැක්කා උතුරේ වසන්තය කියන කාරණා විවිධ සංවර්ධන කටයුතු හේතු කරගෙන මෙම ප්‍රදේශවලින් බොරළු ඉවත් කිරීම සිදු කරගෙන ගිය අතර මේ වන විට එම කාර්ය පාලනය කිරීමට වනරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කටයුතු කරලා තියෙනවා. මේ අනුව අවස අපි දීලා තියෙනවා 2018-12-31 වෙනකල් විතරක් ක්‍රමානුකූලව දැන් වර්තමාන රජයේ පවතින ඉස්සල මේක ක්‍රමානුකූලව බලපත්‍ර ලබා දීමක් සිදු වෙලා තිබුණේ නැහැ. අර උතුරේ වසන්තය කියලා විවිධ කැණීම් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. නමුත් වර්තමාන රජයේ ආපු පැමිණිලි මත අධිකරු ජනාධිපතිතුමා අමාත්‍යවරයා වශයෙන් මෙම වනරක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය පවත්නා භූමිය තුළින් විශාල වශයෙන් කණ ජීවත් කිරීම නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමේ අරමුණෙන් 2017-03-10 දින අංක 8 2014 දන්න අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාව ඉදිරිපත් කරලා ඒ සඳහා 2017-03-21 වෙනිදා අනුමැතිය ලැබුණා මේක තහනම් කරන්න. නමුත් විවිධ ක්‍රියා ඉල්ලීම් ඒ කියන්නේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රශ්න රාජ්‍ය නිලධාරීන්ගේ දිසාපතිතුමාගේ ප්‍රාදේශීය කමරුන්ගේ විවිධ ඉල්ලීම් තුළ මේක දික් කරන්න කියලා ක්‍රමානුකූල කියලා ඉල්ලීමක් කරයි. එතකොට 3-2-3 ඇලිරක් 2 ඇලිරක් 7 ඇලිරක් 1 GSMB හා 2017-05-19 දින උපදෙස් ලිපි අනුව මෙම ඛනිජ ද්‍රව්‍ය ඉවත් කරන ස්ථානවලින් පමණක් මෙතෙක් අලුතෙන් බලපත්‍ර නොදී මෙතෙක් බලපත්‍ර ලබා දීපු ස්ථානවලින් පමණක් පරිසර හානියක් නොවන්නේ නම් ඒ බලපත්‍ර ලබා ඉවත් කරන තැන්වලින් තවදුරටත් පරිසර හානියක් වෙන්නේ නැත්නම් ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අනුමැති ලබා දීමට කැබිනට් අනුමැතිය අවලම් කළා. ඒ අනුව ඒ වන විට ඛනිජ ඉවත් කරමින් පැවති වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය පැවති භූමි තුලින් 2017 වසරේ අවසානයේ දක්වා ඛනිජ ඉවත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලදී. මේ අනුව වර්තමානයේ වෙනකොට කරගෙන ආපු ඒවල 2018-31 වෙනිදා වෙනකල් විතරක් තිබිච්ච බලපත්‍ර දීලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා 2018-31 වෙනිදාන් පස්සේ තවත් බලපත්‍ර නිකුත් කිරීම නවත්තන්න. අලුත් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ කොහොමත් අර පරණ බලපත්‍ර විතරයි තාම 2018-12-31 දක්වා ක්‍රියාත්මක වෙන්නේ.
බොහොම ස්තුතියි. ගරු
ඕකේ නන්දි.
ගරු අනුරසනායක මහත්මයා ඔබතුමාගේ
27 නියෝජක තානායකතුමනි මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව විශාල ලෙස දූෂණ හා අක්‍රමිකතා සිදු වී ඇති බවට ජාත්‍යන්තර චෝදනා එල්ලවීමෙන් තිබීම හේතුවෙන් ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. තරඟ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නොසලකා ශ්‍රී ලංකාව මෑත කාලීන ලෝකෙ තුල ප්‍රසිද්ධියට පත් කළා වූ එක්සේස් රැක්කුවේ ක්‍රිකට් ක්‍රීඩාවයි. එසේම ભેදකින් තොරව රටම එකතු වී ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකයින්ටත් ආදරය කරමින් සිටිනවා. එහෙත් අන් බොහෝ ශේත්‍රයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දූෂණ චෝදනා එල්ලවනු පසුගිය වසර කීපය පුරා දෙස් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්න ලැබුණා. මෙහි උච්චතම අවස්ථාව වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ලංකාවට පැමිණ මේ වෙන විට පරීක්ෂණ සිදු කරමින් සිටීමයි. මුදලට තරඟ පාවා දීමේ චෝදනා, ඔට්ටුවලට අනුව තනතිලි වෙනස් කිරීමේ චෝදනා මෙන්ම ක්‍රිකට් විකාශන අයිතිය ලබා දීමේ දූෂණ හා වංචා සිදුවී ඇති බවටද කරුණු වාර්තා වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය පැවරීමේදී $5.5 million මුදල් වංචා කිරීමට උත්සාහගෙන තිබෙන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. එසේම තරඟ පාවා දීමල ඇතැම් ක්‍රීඩකින් සම්බන්ධ බවටද එළිදරව්වේ ඇති බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේ හුදු පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව රටේ කීර්තිනාමය හා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ කරුණක් වනවා. ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් ඇති වී ඇතැයි ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයාම පසුගියදා ප්‍රකාශ කරේ තිබී විසින් මෙහි බරපතල තත්ත්වය පැහැදිලි. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි කියලා බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් මේ පිළිබඳ රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේද? ලබා දී ඇති තොරතුරු මොනවාද? 2 ලැබී ඇති වාර්තා හෝ එළිදරව්වී ඇති කරුණු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් පරීක්ෂණයක් සිදු කර තිබේද? ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අමතරව තමුන්වහන්සේලා විසින් පරීක්ෂණයක් සිදු කර තිබේද? ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණවල මේ වන විට තත්ත්වය කුමද? ප්‍රගතිය කවරේද? අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වීම කවර ආකාරයේද? ඒ වගේම දැනට යම් යම් ගිණුම් හරහා මුදල් ඇමරිකන් එක්සත් ජනපදයේ ගිණුම් වලට මාරු වී ඇති බවද යම් සඳහනක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවාද කියලා දැනගන්න කැමතියි.
ගරු ෆයිසපොස්තපය අමතුමා,
පළවෙනි ප්‍රශ්නයේ මෙතෙක් එවැනි වාර්තාවක් ඉදිරිපත් කර නැත. බී පැන නොගැනී ප්‍රශ්න දෙක. ජාතික ක්‍රිකට් කවුන්සිලය දූෂණ පිටු දැක්වීමේ කාර්යපටිපාටි සංග්‍රහ ඇන්ටි කරප්ෂන් කෝඩ් ප්‍රකාරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අදාළ දූෂණ චෝදන පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ බලයේ එකී කවුන්සිලය සතු වේ. එම කවුන්සිලයේ සමාජික රටවල කිසිදු ජාත්‍යන්තර තරඟයකට අදාළ නැගෙන දූෂණත්ව විමර්ශනයේ බලය බලතල නොමැත. තුන, ප්‍රශ්නාංක තුන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ පිටු දැකීමේ ඒකකීය පවතු ලබන සියලුම විවර්ෂ අතිශය රහස්‍යභාවයෙන් යුක්තව සිදු කෙරේ. ඒ නිසා පරීක්ෂණ සිදුවන අනතුරු එහි ප්‍රගතිය පිළිබඳ තත්ත්වය අදාළ සමාජික රටවල වාර්තා කිරීම සිදු නොකරනු නොලැබයි. පරීක්ෂණ නිමා වූ පසු කවුන්සලය විසින් ඊට අදාළ සියලු අනාවර සිදුකොට සිදුසු පරිදි දඩුවම් පැමිණීම කරනු ලබයි. මේ නිසා ශ්‍රී ලංකාවට අදාළව සිදුවෙතයි පැවසෙන පරීක්ෂණවලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන තුරු පූර්ණ නිගමනයක් කළ නොහැකිය. ප්‍රශ්නාංක හතර, ක්‍රිකට් ක්‍රීඩාවේ විනිවිදභාවය සහතික කිරීමේ දූෂණ පිටු දැකීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම රජය විසින් දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත. තරඟ පාවා දීම වෙනත් ක්‍රීඩාව ආශ්‍රිත දූෂණ ක්‍රියාපට සාපරාධී අපරාධ බවට පත් කරමින් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම සඳහා පනත් කෙටුප්පත් සැකසීම මේ වන විට නීති කෙටුප්පත් දෙපාර්තමේන්තුවට පවරා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියද අවශ්‍ය සංශෝධන කිරීම අරමුණ කොට නීතිපතිතුමා සාකච්ඡා අරඹ ඇත. ඊට අමතරව අනුර කුමාර දිසානායක මහතුමා අර ඩොලර් 187,000 ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ගිවිසුමක් මේ ඕපන් කරලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් ඩොලර් 187,000 ගිවිමුට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අර මිලියන 5යි මුදලක් මේ රෙමිට් කිරීම සම්බන්ධයෙන් තැත් කිරීමක් සම්බන්ධයෙන් උත් අපිට කරුණු අර අර අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අපරාධ දෙපාර්තමේන්තුව ට අපි ඒක බාර දීලා තියෙනවා. එහි විමර්ශන කටයුතු කරගෙන යනවා.
ගරු අනුර කුමාර දිසානායක මහතුමා,
දැන් ඔබතුමාම කියනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ පිටු දැකීම සඳහා එන කණ්ඩායම ඒ කරන පරීක්ෂණ පිළිබඳ කරුණු කිසිවක් පරීක්ෂණ ආහවරණ වෙන තෙක් ලබා නොදෙන බව. හැබැයි ඔබතුමාම මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා, එම නිලධාරීන් විසින් ඔබතුමාට ප්‍රකාශ කරා කියලා, ක්‍රිකට් වල භයානක තත්ත්වයක් තිබෙන බව. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකෙන් ලැබෙනවා යම් ඉඟියක් දෙනවා ඒ කියත. එතකොට පරීක්ෂණ වලින් තහවුරු නොවුනත් යම් ඉඟියක් ලබා දී තිබෙනවා ඔබතුමා මාධ්‍ය හරහා මෙම පරීක්ෂණ වල යම් භයානක ක්‍රියාවලිය සිදුවෙන බව. ඔබතුමාගේ වචන තමයි භයානක තත්ත්වයක් ඇති වී තිබෙන බව. ඒ වගේම මම දැක්ක තවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබුණා මේ කණ්ඩායම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාත් මුණ ගැසුණු බව මාධ්‍ය සඳහන් කරලා තිබුණා. එතකොට ඒක තවත් භයානකයි. ගරු කතානායකතුමනි, නියෝජ්‍යගත දූෂණ පිටු දැකීමේ කණ්ඩායමක් පරීක්ෂණයක් කරනකොට ඒ රටේ ඉන්න අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මුණ ගැසෙනවා නම් එයින් පෙන්නුම් කරන්නෙත් මොකද්ද? මේ තත්ත්වය තවත් භයානක බව තමයි එයින් දෙන ඉඟිය. මම දන්නේ භයානක නැද්ද කියන්නේ. නමුත් මෙම දෙන ඉඟිය තමයි එම කණ්ඩායම ජනාධිපතිත් හම්බුණා, ජනාධිපතිරත් මෙහෙම කිව්වා, අගමැතිත් හම්බුණා, අගමැතිරත් මෙහෙම කිව්වා කියලා තමයි වාර්තා වී තිබෙන්නේ. එතකොට මම දැනගන්න කැමති ඒ කණ්ඩායම් විසින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මුණ ගැසෙන්න ඉල්ලීමක් කරාද? එහෙම නැත්නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් එම කණ්ඩායම මුණ ගැසී සිටි කියලා ඉල්ලීමක් කරාද? ඒ සිදුවී තිබෙන්නේ කෙසේද? ඔවුන් ගොස් මේ ගැන වාර්තා කරාද? ඒ වගේම තමයි ඊළඟ මම දැනගන්න කැමති ඔබතුමාට මේ භයානක තත්ත්වයක් ඇයි කියලා ඔබතුමා මාධ්‍යවලට කියන්න ඔබතුමාට ඔවුන් විසින් කරලාද ප්‍රකාශයන් කවරේද කියලා.
මේ කණ්ඩායම ඇන්ටි කරප්ෂන් යුනිට් එක අධිකරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හම්බුණා, මාවත් හම්බුණා. අපට තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ නොඑක් තුන්වැනි පාර්ශ්වකරුවන් මේ මේ අපේ ටීම් එක කරප්ට් කරන්න උත්සාහයක් දරයි කියන බය මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකට තියෙනවා. ඒ නිසා ඒ අවදානම් තත්ත්වය අපිට පැහැදිලි කරා. හැබැයි කිසිම ක්‍රීඩකයෙක් කිසිම කෙනෙක් නම් කිරීමක් කරේ නැහැ. ඒ උදවිය ඕනම රටකට ගිය අවස්ථාවකදී ඒ තත්ත්වයේ අවදානම් තත්ත්වයක් තියෙනවා නම් අවදානම් තත්ත්වයක් තියලා පැහැදිලි කරා. එන අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා හම් වෙලා කිව්වෙත් නෑ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බා අගමැතිතුමා සහ ජනාධිපතිතුමා හම් වෙන්න. හරි හේතුව අනුකමර්ධ සර් මන්ත්‍රීතුමා මේකයි තත්ත්වේ. අපි කෙනෙකු නම්ගම් ඒගොල්ලන් හෙලිදරව් කරන්නේ නැහැ. හැබැයි අවාසනාවට වගේ අන්තර්ජාලය තුළ නොඑක් නම් යනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආත්ම ගෞරවයටත් පහර, ඒ වගේම නොඑක් උදවියට පහර. කිසිම නමක් ඒගොල්ලන් කිසිම කෙනෙකුට සඳහන් කිරීමක් කරේ නැහැ. හැබැයි ඒ උදවිය අපට කියන්නේ යම් ක්‍රියාමාර්ගයක් ගන්න, නීති රාමුව පුළුවන් තරම් ඇතුළත් කරන්න. ඒ වගේම මම ක්‍රීඩා ඇමති හැටියට ඉල්ලීමක් කරා ඒකකයක් පිහිටුවීමේ අවශ්‍ය කරන තාක්ෂණික සහය ලබා දෙන්න කියලා. හැබැයි මේක අපි සියලු දෙනාම මේ වැලිය යුත්තේ මේකට ලබා දිය හැකි විසඳුම වුණාද? අපේ ක්‍රිකට් ඕනෑම රටක අනුකුමාර දිසංග මන්ත්‍රීතුමනි තරුණ කණ්ඩායමක් ඉන්නකොට රයිට් භයානක තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ උදවිය මට කිව්වේ අපේ කණ්ඩායම ආරක්ෂා කරන්න අවශ්‍ය කරන නීති සහය ලබා දෙන්න මොනවා නෑ. ඒගොල්ලන්ගේ මතය ඕනෑම සුසිල් ප්‍රේමජාන්ත මන්ත්‍රීතුමනි මට පැහැදිලි කරලා කිව්වේ තරුණ කණ්ඩායමක් තිය ඉන්නකොට රිස්ක් එකක් තියෙනවා කියලා. මම පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ නිසා අවශ්‍ය දැන් වල්නරබල්. ඒ නිසා පුළුවන් තරම් නීති රාමුව ගේන්න, ඒ වගේ අවශ්‍ය කරන තාක්ෂණික සහය ලබා දෙන්න. හැබැයි මම වගකීමකින් කියනවා කිසිම කෙනෙකුගේ නමක් සඳහන් කිරීමක් කළ නැහැ. ඒ වගේම මා විශ්වාස කරනවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිසේත් සම්බන්ධ නැහැ කියලා. හැබැයි වල්නරබිලිටි කියන එක තමයි ඒගොල්ලන් පැහැදිලි කිරීමක් කරේ.
ගරු අනුක්‍රමාධිකාරි
මහත්මයා, දැන් ඔබතුමා දැන් පාර්ලිමේන්තුවේද කිව්වා කිසිදු ක්‍රීඩකයෙකුගේ නම් ගම් සඳහන් වී නැති බව. නමුත් මේක නිකන් වෙන්නේ ගොඩනැගෙන්නේ. එක පැත්තකින් එම කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හම්බ වෙනවා, ජනාධිපතිවරයා හම්බ වෙනවා. එතකොට ඒකෙන්ම පෙන්නුම් කරනවා නිකන් ඇවිල්ලා තේ බොන්න ගියා හරි කළු කෝපි බොන්න ගියා හරි නෙවෙයිනේ. එතකොට ඒකෙන්ම හැඟෙනවා මේක යම් භයානක තත්ත්වයක් තියෙනවා යයි කියන හැඟීමක් තමයි එකෙන් උත්පාදනය කරන්නේ. ඊළඟ ඔබතුමා ප්‍රකාශ කරන භයානක තත්ත්වයක් තියෙනවා කියන. එතකොට යම් පදනමක් සකස් වෙනවා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ විශාල වංචා දූෂණ තරඟ පාවා දීමැනි කරුණු සිද්ධ වෙන බවට පසුබිමක් ඇදෙනවා. ඒ පසුබිම හැදුනාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක එක කණ්ඩායම් ක්‍රීඩකයන්ගේ නම් මේකට සම්බන්ධ කරනවා. එතකොට එනම් ඔබතුමා මෙතෙක් මම දැක්කේ නැහැ කිසිදු තැනක, අද කිව් එක ගැන ස්තුතිවන්ත වෙනවා, කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නොකොට තිබෙන බවත් නම් කරලා නැති බවත්, ඒ වගේම ඔවුන් අවධානය යොමු කරේ මෙවැනි ප්‍රශ්නයක් කියන එකක් කිව්වේ නැහැ. නමුත් ගරු නියෝජ්‍ය කතාන දැන් රට තුල මතුවලා තියෙන තත්ත්වය තමයි අපේ දැනටත් කණ්ඩායමේ සෙල්ලම් කරන සමහර ක්‍රීඩකින්ගේ නම් එක්ක තමයි මේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ නිසා මම හිතන අමාත්‍යංශයේ පැත්තට විශාල වගකීමක් තිබෙනවා මේ නිවැරදි කිරීම සඳහා පියවර ගන්න.
මාධ්‍ය එක මම දන්නේ නැහැ. මම වගකීමකින් කියනවා, මම මීට කලින් ප්‍රකාශයක් කරා. මම විවෘතව කිව්වා, මම මාධ්‍යටත් කිව්වා කිසිම නම්ගම් සඳහන් කිරීමක් නොවේ. මේ උද අපට පැවසුවේ අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපට නෛතික ක්‍රියාමාර්ග ගන්නත් තාක්ෂණික අනුකමල් නිසා මම වගකීමකින් කියන මම ප්‍රකාශයක් කරා. ඒක මාධ්‍ය ඔස්සේ ගිය නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මම මගේ කිසිසේත්ම මගේ වගකීම් පහරලා නැහැ. මම ප්‍රකාශයක් කරා කිසිම මටත් කනස්සලටපත් කරා අපේ ක්‍රීඩකයෝගේ නම් කරලා තිබ්බා නොඑක් අයගේ නම්. ඒ කියන්නේ කෙනෙක්ගේ නමක් දැම්මනම් ඒ පුද්ගලගේ ආත්ම ගෞරවයට පහරක්. ඒ නිසා මම මේ සභාවටත් කියන්නේ මම දිගටම කියපු දෙයක් තමයි කිසිම කෙනෙකුගේ නමක් සඳහන් වීමක් කෙරෙන්නේ නැහැ. චූදිතයක් වශයෙන් නම් කරන තාක්. ඒ නිසා අනුකම්පාදේශයෙන් මම වගකීම මම කලින්ුත් දිගින් දිගටම ප්‍රකාශ කරා කිසිම කෙනෙක්ගේ නමක් ගමක් පැහැදිලි සඳහන් කිරීමක් නැහැ. ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ සාමාන්‍ය ඉන්කුවාරියක් කරනකොට චූදිතයක් වෙනකන් කිසිම නමක් සඳහන් කරන්නේ නැති සම්ප්‍රදායක් තියෙනවා ඒ උදවිය. හැබැයි රටක් හැටියට ලංකාවට යම් යම් තත්ත්වයක් උදා වෙලා කියන එක ඒගොල්ලන් පැහැදිලි කරන්න නැත්තම් වුණාට පස්සේ වැඩක් නැහැ නේ අනුකම්පාදේශයෙන්. ඒගොල්ලන් වගකීමකින් අවිල්ලට කියන්නේ අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බලාගන්න දැන් ලංකාව ඒ උදවිය මෙතන ඇන්ටිකරප්ෂන් යුනිට් අපේ ඉංගලන්තයි සෞත ෆ්‍රිකායි සෞත ඔස්ට්‍රේලියාවල තමයි නීති තියෙන්නේ තරඟ පාවාදීම් සම්බන්ධ නීතිය. මුලින්ම අපි නීතිරාමුවක් තියෙන්න ඕනෙනෙ. හැබැයි මං බලාපොරොත්තු වෙනවා මේ ඕනෑම ක්‍රීඩකයෙක් හෝ මේ සංගමයක නිලධාරයෙක් රාජ්‍ය නිලධාරියෙක් හැටියට සලකන්න කියලා. එතකොට අපිට ඒක බ්‍රයිබරි ඇක්ට් එකට පුළුවන් ඇතුල් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. හැබැයි මම තාම නීතිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කළා නැහැ. අපි කොච්චර කතා කරත් මන්ත්‍රීතුමා අපි නීති සම්පාදනය කරේ නැත්තම් අපි හැමදාම කතා කරනවා විතරක් නෑ. ඒ වගකීම පැරලා තියෙනවා. ඒ වගකීම කරන්න මම මේ සභාවට පොරොන්දු වෙනවා.
බොහොම ස්තුතියි. අමාත්‍යාංශ නිවේදන උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ විශේෂයෙන්ම මේ කරුණු ගරු සභාවට ඉදිරිපත් කරන්න තීරණය කරේ. මේ දිනවල නිරන්තරයෙන්ම මාධ්‍ය තුලින් අපේ රටේ තිබෙන ඉතා වටිනා පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුක්ත ස්ථාන විනාශ වෙනවා කියලා විශාල ප්‍රචාරයක් පවතිනවා. ඒ පිළිබඳව සමහර මාධ්‍ය කරුණු ඉදිරිපත් කිරීමේදී සමහර අවස්ථාවලදී ඒවා ආගමික ભેද ඇති කිරීමේ යටි අරමුණින් කරන ඒව බව පේනවා. ජාතීන් වශයෙන් යම් යම් මත ભેද ඇති වෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම සිදු වෙනවා. ඒක නිසා පුරාවිද්‍යා පනත යටතේ 2016 ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳන් 2018 ජූලි මාසයේ අවසානය දක්වා පුරාවිද්‍යා පනත යටතේ සිදුවෙච්චි වැරදි පිළිබඳව දත්ත සංඛ්‍යාලේඛන මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. එම කාල අවුරුදු දෙකමාරක කාල පරිච්ඡේදය තුළ පුරාවස්තු සොරකම් කිරීම 36ක්, පුරාවස්තු විනාශ කිරීම 75ක්, පුරාවස්තු සෙවීමට අනවසර කැණීම් සිදු කිරීම 515ක්, පනතට ගැනෙන වෙනත් වැරදි 51ක් වශයෙන් මේ පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීම 677ක් සිද්ධ වෙලා තිබෙනවා. අද මාධ්‍ය මගින් පළවන කරුණු අනුව මතයක් හදලා තියෙනවා විශාල වශයෙන් මේ පුරාවස්තු විනාශ කිරීම සොරකම් කිරීම සිදු කරනු ලබන්නේ උතුරු සහ නැගෙනහිර පළාතේ ජීවත් වෙන ජනතාව සහ ඒ ප්‍රදේශවල ඉන්න උදවිය කියලා. ඒ අතින් ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙනවා. මේ ආකාරයේ පුරාවිද්‍යා වැරදි 677 අතුරෙන් වැඩිම වැරදි සංඛ්‍යාවක් සිද්ධ කරලා තියෙන්නේ බහුතර සිංහල බෞද්ධ ජනතාව ඉන්න දිස්ත්‍රික්කවල. අනුරාධපුරේ 178යි, කුරුණෑගල 75යි, මොනරාගල 58යි, බදුල්ලේ 41යි, මහනුවර 36යි, මාතලේ 28යි, පොළොන්නරුවේ 28යි, හම්බන්තොට 26යි, ගම්පහ 23යි, රත්නපුර 23යි. මේ පුරාවිද්‍යා වැරදි අඩුවෙම සිද්ධ වෙච්ච දිස්ත්‍රික්ක තමයි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙපළාත, යාපනේ දිස්ත්‍රික්කේ 1යි, මන්නාරමේ 3යි, කිලිනොච්චිය 3යි, මූලතිව් 5යි, මඩකලපුව 6යි, අම්පාර 20යි, තිරිකුණාමලේ 26යි. මේ අතින් ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම පැහැදිලිව පෙනෙන්න තිබෙනවා උතුරේ හෝ නැගෙනහිර වෙච්ච යම් හුදකලා වූ එක සිද්ධියක් හෝ දෙකක් අලලා විශාල වශයෙන් ජාතීන් අතර ඝට්ටනයක් ඇති කරන්න, ආගම් අතර ඝට්ටනයක් ඇති කරන්න, ජාතිවාදය සහ ආගම්වාදය හදන්න අන්තවාදී කණ්ඩායම් හැමතැනම තැනින් තැන්වල ඉන්නවා ඉතා සුළු ප්‍රමාණයක්. ඒ වැඩියෙන්ම තියෙන්නේ 178 අනුරාධපුර, 2 කුරුණෑගල 75. එතකොට මේකෙන් බොහොම පැහැදිලි වෙනවා අද මාධ්‍යත් නොමග ගිහිල්ලා තියෙනවා. මේ මාධ්‍ය තොරතුරු තුලින් මුළු රටේම ජනතාවත් නොමග ගිහිල්ලා තියෙනවා. මේ පළාත්වල ජනතාව ආගම් ભેදයකින් තොරව ඉතාමත්ම සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා. මේ සාමය උහුලන්න බැරි සිංහල සමාජයේත්, දෙමළ සමාජයේත්, මුස්ලිම් සමාජයේත් ඉතාමත්ම අතලොස්සක් සුළු ප්‍රමාණයක් ඉන්නවා. අද මේ තොරතුරු ගලණය වෙන්නේ මේ දෙතුන් දෙනෙකුගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඒක නිසා මේ ගරු සභාවත් ජනතාවත් මේ පිළිබඳව දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට මම සලකනවා. මේ වැරදි අතරින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බරපතල විදියට සලකන්නේ පුරාවිද්‍යා සොරකම්, වස්තු සොරකම් කිරීම. ඒවත් 36ක් වෙලා තියෙනවා මේ අවුරුදු දෙකමාරට. වැඩියම වෙලා තියෙන්නේ මහනුවර 9යි, අනුරාධපුරේ 6යි, කෑගල්ලේ 5යි. ඊළඟට පුරාවස්තු විනාශ කිරීම. පුරාවස්තු විනාශ කිරීම ඔය කාල සීමාවේ 75ක් වෙලා තියෙනවා. ඒවත් බරපතල ගණන් ඒවා. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් පුරාවස්තු විනාශ වෙලා තියෙන්නේ අනුරාධපුරේ 13යි, මහනුවර 11යි, කුරුණෑගල 8යි, ගම්පා 6යි, මාතර 6යි. එයනුව බොහොම පැහැදිලිව පේනවා උතුරු නැගෙනහිර යම් කිසි අර්බුදයක් නිර්මාණය කිරීම පිණිසම සමහර තොරතුරු විකෘති කරලා සමාජගත කිරීමේ ක්‍රියාවලියක් අපේ රටේ සිද්ධ වෙනවා. මේක ඉතාමත්ම ජාතික සංහිඳියාවට බරපතල බාධාවක්. එක්කම ඔබතුමා දකින්න ඇති මීට දවස් 3-4කට කලින් ලංකාදීප පුවත්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් සම්බන්ධව ප්‍රධාන ශීර්ෂය විදියට ඉදිරිපත් කෙරුවා වවුනියාවේ විශ්වවිද්‍යාලයේ කැම්පස් එකේ බුදු පිළිමයක් තියන්න දුන්නේ නැහැ. ඒ බුදු පිළිමයක් තියන්න කියපු ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කිරීමක් කරලා ඒ පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙස්සමක් ඉදිරිපත් කළා කියලා. නමුත් ඒ පුවත්පතේ ඉදිරිපත් කරපු ප්‍රධාන ශීර්ෂයේ රටට ජනතාවට දෙන පණිවිඩයේ නඩුව ගැන නෙවෙයි, වවුනියාවේ ඉන්න විශ්වවිද්‍යාලයේ ඉන්න සිංහල බෞද්ධ දරුවන්ට ශිෂ්‍යයන්ට බුද්ධාගම අදහන්න බුදු පිළිමයක් ගෙනිය ගන්න තරම්වත් අද අවස්ථාවක් උතුරු නැගෙනහිර නැහැ කියන ජාතිවාදී මතය වපුරන්න තමයි ඒ ආකාරයට ඉදිරිපත් කරලා තිබුණේ. ඒ පිළිබඳව ඒක අලුත් කාරණයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙර වෙච්ච සිද්ධියක්. වවුනියා විශ්වවිද්‍යාලයේ ආගම් හතරම අදහන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. ඒ කණ්ඩායම් හතරටම ප්‍රමාණවත් විදියට තම තමන්ගේ ආගම් අදහන්න ආගමික ස්ථාන හතරක් වෙන වෙනම ඒ උදවියට හදලා දීලා තියෙනවා. මම සිංහල බෞද්ධයෙක් විදියට කියන්න කනගාටුයි, ඒ වවුනියාව මණ්ඩපයේ ඒ බුදු පිළිමයත් එක්ක බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම තමන්ගේ ආගම අදහන්න හදලා දීපු තැන තමයි ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ සියලු දුරාචාරයන් සිද්ධ වෙන්නේ. කසිප්පු බොනේවා, ගංජ බොනේවා පවා සිද්ධ වෙන්නේ මේ බුදු පිළිමයට මුවා වෙලා. එතකොට මේ ශිෂ්‍ය කණ්ඩායම් වල ශිෂ්‍යෝ කීප දෙනෙක් තමයි මේ සියලු පහසුකම් තිබියදී පොදු ස්ථානයක විශ්වවිද්‍යාලයේ එතන පීඨාධිපතිට නොදන්වා බලහත්කාරයෙන් ස්ථාවර බුදු පිළිමයක් ඉදි කරන්න මෙතන කටයුතු කරා. ඒ සම්බන්ධව තමයි ඒක ඉදි කරන්න වළක්වන්න ගියාට පස්සේ තමයි මෙතන විශාල ඝට්ටනයක් ඇති කරලා විශ්වවිද්‍යාලයේ විදියට ඒ උදවියට සිද්ධ වුණා විනය තීන්දුව තීරණ ගන්න. ඒ අනුව පන්ති තහනම් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් වවුනියාය මණ්ඩපයේ හෝ යාපනයේ දෙමළ ජනතාව හෝ බුදු පිළිමේ මේ ශිෂ්‍ය බෞද්ධයන්ට බුද්ධාගම අදහන්න කරපු බාධාවක් නෙවෙයි ඒක. ඔය ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා පෙරටුගාමී ශිෂ්‍යෙක්. ඔහුගේ පියයි අපේ රටේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමත් එක්ක ඇවිල්ලා මාව මුණ ගැහිලා මීට මාසයකට කලින් සාකච්ඡා කළා. සාකච්ඡා කරපු වෙලාවේ අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමත් මමත් ලේකම්තුමත් මේකේ වෙච්ච ඇත්ත සිද්ධිය මේ ශිෂ්‍යයාට පාදලා දුන්නට පස්සේ මේක පිළිගත්තා. අපිට සමා වෙන්න කිව්වා. ඒ භික්ෂුන් වහන්සේ පියයි කිව්වේ මේගොල්ලෝ වරදක් තමයි කරලා තියෙන්නේ, පුළුවන් නම් මේකට සමාව දීලා මේ ශිෂ්‍යයන්ට ආපහු ඉගෙන ගන්න අවස්ථාව දෙන්නේ කියලා. ඒ හැරෙන්න එතන ආගමික වශයෙන් අසාධාරණයක් ඒ වවුනියා මණ්ඩපය තුළ සිද්ධ වුණේ නැහැ කියන කාරණය බොහොම පැහැදිලිව කියනවා. එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් සිද්ධි ගණනාවක් පිළිබඳව උතුරු නැගෙනහිර දෙපළාතේ මම පෞද්ගලිකව ගියා, වවුනියා ප්‍රදේශයේ විශේෂයෙන්ම ගියා. සමහර ස්ථානවල බුදු පිළිමවලට තාර ගහලා තිබුණා, සමහර ස්ථානවල බුදු පිළිමවලට කීපයකට හානි කරලා තිබුණා. මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේදී මට දැනගන්න ලැබුණ දේ තමයි මේ බුදු පිළිම බොහොමයක් තිබුණේ තාවකාලික හමුදා කණ්ඩ පවත්වාගෙන ආපු ස්ථානවල. මේ තාවකාලික හමුදා කණ්ඩ ආරම්භ කරන වෙලාවේදී ඒ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂු බල මණ්ඩලවල සභාපති ලේකම් හාමුදුරුවෝ උපදෙස් දීලා තියෙනවා, ස්ථිර බුදු පිළිම මේ තැන්වල හයි කරන්න එපා, තාවකාලිකව කණ්ඩ ගලෝගෙන යන නිසා. නමුත් ඒ වහන්නේ නැතුව සමහර තැන්වල ස්ථිර බුදු පිළිම හයි කරපුවා. හමුදාකණ්ඩ අකුලගෙන එනකොට බුදු පිළිමේ විතරක් එතන තියලා ඇවිල්ලා තියෙනවා. ඒ තියලා ආවට පස්සේ සමහර වෙලාවට කවුරු හරි ඔකට තාර ටිකක් විසිකරා වෙන්න පුළුවන්. සමහර වෙලට අපි විශ්වාස කරනවා දකුණෙන් ගියපු සමහර හිතාමතාම තාර විසිකරලා ෆොටෝ ගහලා ගෙනල්ලා දකුණේ පෙන්නනවා උතුරේ බුදු පිළිමයක්වත් තියාගන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙන කියලා. ඉතින් ඒක තමයි අද ඒ පිළිබඳ තත්ත්වය. පුරාවිද්‍යා පනත විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාගේ බල ප්‍රදේශයේ කතරගම මේ වෙනකොට අද වෙනකොට ඉතා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. වල්ලිගුහාව පන්සලේ නියෝජ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමා දන්නවා ඒක ඉතා පැරණි පන්සලක්. ඒක තිබුණේ සාංගික ඉඩමක්. ඒ සාංගික ඉඩම පහුගිය රජයේ දේශපාලන බලවතෙක් කෑලි කෑලි වලට කඩලා වැටවල් ගහලා තමන්ගේ ආධාරකරුවන්ට බාර දීලා තියෙනවා. ඒ හිටපු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා අසනීප තත්ත්වෙන් වයෝවෘද්ධව හිටියේ. ඒ භික්ෂුන් වහන්සේ බය කරලා මේ කාර්යය සිද්ධ කරා. වර්තමානයේ ඉන්න භික්ෂුන් වහන්සේගෙන් අනුප්‍රාත්තික භික්ෂුන් වහන්සේගෙන් මේවට ලියකියවිලි ඔප්පු කඩදාසි ලබා ගැනීම සඳහා විශාල බලපෑමක් තෙරපුමක් උන්වහන්සේලාට තිබුණා දැනටත් තියෙනවා ඒක අපි දන්නවා. ඔය ඉඩම් ලබා ගැනීමේදී මේ ප්‍රදේශයේ ඉන්න ප්‍රබලම සිවිල් සේවයේ ප්‍රබලම නිලධාරිනිවරියෙක්ගේ ස්වාමි පුරුෂයාටත් එතන ඉඩම් කොටසක් තියෙනවා. ඒ ප්‍රදේශයේ පොලිසිය ස්ථානාධිපතිත් මේකෙන් ඉඩමක් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට ඔප්පු වලින් මේක ලබා දෙන්නේ නැහැ කියන හේතුව පදනම් කරගෙන පුරාවිද්‍යා පනතට මුවා වෙලා ඒක වගන්ති පාවිච්චි කරලා පුරාවිද්‍යා පනත උල්ලංඝනය කර බවට තිසමහරාමේ අධිකරණයේ නඩුවක් ගොනු කරලා ඒ භික්ෂුන් වහන්සේ අත්අඩංගු කොට ගන්න කටයුතු කරලා තියෙනවා. මේක පුරාවිද්‍යා ප්‍රශ්නයක් නෙමෙයි. අපිට පුරාවිද්‍යා පනත යටතේ එතන තිබෙන පුරාවිද්‍යා දේපළවලට කිසිදු හානියක් සිද්ධ වෙලා නැහැ. නමුත් මේ ඉඩම් මංකොල්ලකෑ මේ ව්‍යාපාරයක ඉදිල සිටින මේ රජයේ නිලධාරිනුත් එක්ක එකතු වෙලා අද ඒ පුරාවිද්‍යා පනත වැරදි විදියට පාවිච්චි කරලා මේ භික්ෂුන් වහන්සේ නමක් හිරේ දාන්න තරමට මේ තත්ත්වය උග්‍ර වෙලා තිබෙනවා. ඉතින් අපි ඉතා වගකීමෙන් කියන්නේ මේ පුරාවිද්‍යා පනත සම්බන්ධව යම් වැරදක් වුණා නම් අපි කිසි භේදයකින් තොරව තරාතිරමකින් තොරව අපි හැම ස්ථානයේම නීතිය ක්‍රියාත්මක කරලයි තියෙන්නේ. ස්තුතියි ගරු
කතානායක. බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන අංක 2
මට උත්තර ලබා දෙන්න ඔබතුමා කැමති නම් පොඩි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
මේ කාරණේදී ප්‍රශ්න අහන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමා.
ඒක තමයි මම ගරු ඇමතුමාගේ කැමැත්ත මත මේක විමසන කල්පනා කරේ නියෝජ්‍ය කතානායකතුමනි.
ඒකට ප්‍රශ්න අහන්න බෑ. හැමනම් ඔබතුමාලා වෙනම විවාදයක් ඊළන්නේ ඒකට. අමාත්‍යංශ නිවේද අංක 2 සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු මලෙක් සමරේඛ ඇමතුමා.
Honorable Deputy Speaker, I wish to inform you that there seems to be a targeted attempt by certain sections of the social media and an electronic media channel in particular to discredit me. While I was in Germany on official work about 10 days ago, I was made to understand that the director of Ceylon High Speed Railway Limited, a company who had sent a proposal to the Board of Investment to produce and export high-speed trains, has accused the State Minister and myself of requesting for a commission of $25 million to have the project proposal approved. This is a totally false allegation. In fact, I have never met this party, nor have I spoken to them or even seen the color of them. I do not wish to delve into the details of the process through which the BOI, the Single Window Investment Approval Committee, approves the investment proposals submitted to the BOI, since the BOI officials have given a detailed description of how the proposals are evaluated and approved. At no stage do the ministers get involved in the approval process. However, I have requested for and received a report of this proposal from the BOI, which I would like to table. I would like to highlight some elements of the proposal submitted so that the honorable members of this House can see for themselves whether the proposal should be approved or not. I'll also like to table that, but the investor is a company set up in Sri Lanka on 9th April 2015 with two local directors, and the company has 100 shares. The proposal is to set up a high-speed train manufacturing plant in Sri Lanka, including 7 assembly, final assembly plants and 34 factories to produce subsystems for the final assembly lines. They also want to construct a dedicated jetty at Muthurajavalam. The project investment initial phase, they say, is €488 million. And the working capital is €2.2 billion. The timeline, 12 years. What do they require from us? They want outright purchase of government lands of 2,242 acres in 3 locations, and a private land of 1,823 acres in 6 locations. So in total, over 4,000 acres, and all these areas to be declared as licensed zones under Section 22 of the BOI law. Then they also wanted to bring in the following capital goods, free of customs duties and free of all charges. I'll read it out. Prime movers, 220 numbers. Excavators, 40. JCBs, 30 numbers. Forklift trucks, 600. Boom trucks, 75 numbers. Land vehicles, 100 numbers. Buses, 50 numbers. Bicycles, 400. Water pumps, 1,200. Air conditioning units, 1,500. 4 helicopters with aviation approval. 22 special vehicles for families of investors. 36 floor office buildings, 3 numbers. Ships, 2 ships. Mobile phones, 10,000. The other requirements they want from the government: relaxation of import-export control procedures, 95% special income tax exemptions, and all spare parts and fuels on tax-free basis, electricity power under special tariff. Permission to operate a private bank, a fully-fledged private bank, to facilitate leasing, loans, finance, current accounts, LCs, bank guarantees, and so on. Permission to set up a private university. Approval and license to begin out and set up and maintain a technological and educational public TV channels and radio channels. A 3-star level accommodation building in each zone, with a license to operate with international liquor and club license to cater to the needs of foreign employees. The meva tamai egula illala thiyenne. Ida obathumalata dana ganna puluwam meka meke satya tattwaya. Again, Honorable Deputy Speaker, last week the same media institutions alleged that a sum of 150 million, that is 1,500 lakhs, had been received to be credited to my bank account, and the central bank had frozen the funds. This is again a totally false allegation. I have checked with the central bank, and I'm informed that no such funds have been received to be credited to any one of the cabinet ministers' accounts. However, I have written to the DIG, CID, to investigate into this matter at his earliest convenience and take necessary action against any cabinet minister if such funds have been received. I am tabling the letter that I have written and sent to the DIG. Honorable Deputy Speaker, is this the media freedom that we wanted? This is nothing but freedom of the wild ass. I request you to kindly take necessary steps to prevent members of parliament being insulted and defamed by irresponsible media coming out with fake news. If not, no decent person will want to enter this parliament. Thank you.
Thank you. ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමාට අතපසුවීමක් වුණා අර සංඛ්‍යා ලේඛන මම හැන්සඩ් වාර්තාගත කිරීම සඳහා සභාගත කරනවා මෛත්‍රීපත් කරපු සංඛ්‍යා
බොහොම ස්තුතියි ප්‍රධාන වැටිතුර ආරම්භයේ හානි පූර්ණ්‍ය සඳහා වන කාර්යාලය පනත් කටයුතු පත අද දින සලකා බැලීම නියමිත න්‍යාය පත්‍රයේ විෂයාංක 1 යට ලෙස සඳහන් හානි පූර්ණ්‍ය සඳහා වන කාර්යාලය නැමැති පනත් කටයුතු පත 2018 ජූලි 17 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව 2018 අගෝස්තු මාස 23 වෙනි දින ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේ සලකා බලා ඒ සම්බන්ධයෙන් ඒකීකාරක සභාවේ වාතාව 2018 සැප්තැම්බර් 4 වෙනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද බවත් මෙම සභාවට දැනුම් දෙමට කැමැත්තෙමි දෙවැනි වර කියවීම ගරු අගමැතිතුමා.
Honorable Deputy Speaker, the Office for Reparation is a may is a the bill is one of those that we have proposed to ensure reconciliation in this country. We have had a long history of fighting, I need not go it, of armed conflict, not only in the north but also in the south, of people who have disappeared. And once we put this behind us, it's also necessary that we find out what has happened to them and also give reparation to the affected parties. Providing reparations has been a policy of the government since 1983, when the riots took place, and we established by law the Rehabilitation of Persons, Property and Industries Authority. This Office for Reparations will replace the authority. We are repealing the bill, the law, but all acts done under the this law and all the programs undertaken by the authority will be carried on by the Office for Reparations. And as far as the employees are concerned, all will be absorbed except those who prefer to take compensation and leave. The function of this Office of Reparation is to formulate and recommend to the Cabinet of Ministers policies on reparation. To facilitate the implementation of such policies, to monitor and evaluate the progress of delivery of reparations to eligible aggrieved persons. Now, an aggrieved person has been defined as a person who have suffered violations of human rights or humanitarian law. It's given in description, but it's in respect of those who have suffered a violation of human rights or humanitarian law. And we have further defined them in terms of first, second, third, and fourth parts of the Geneva Convention 1949. The reparations can be individual reparations to individual or collective reparation as defined in that. In addition to that, they will also take action on recommendations made by the Office of Missing Persons. Person is missing and reparation has to be given, it will be done. So this is the scope of the legislation that we have introduced to this House. It's a needed piece of legislation. It will have the office will constitute of, will be run by a board of four members appointed by the President on the recommendation of the Council, one of whom he will appoint the Chairman of the Council. So this is a law which is needed, much needed piece of legislation, which will look after reparations for people, maybe in the north, maybe in the south, maybe in the east, maybe in the west, maybe in the central province, who have been affected for either for them or their families. And I commend this to the House, and I leave it to my colleague, the Minister of Foreign Affairs, your longer description of what is planned.
Honorable Minister of Foreign Affairs.
මේ පනත අත් වශයෙන්ම ඉතාමත්ම කාලෝචිත පනතක් මේකේ මේ පනත මගින් නොයෙක් අඩුපාඩු අපේ ලංකාව තුර තිබුණු නොයෙක් අඩුපාඩු මම හිතන හැටියට මේකෙන් සම්පූර්ණ වෙනවා මොකද අර රේපියා කියන ඒ පනත තිබුණට 82 උණ කලබල වල උණ හානි වලට යම් කිසි පහසුකම් සහන ලබා දීමට ඒකෙන් අනාවරණය වුණ කරුණු ඇවිල අත් වශයෙන්ම ඒ උතුරු පළාතේ දෙමළ ජනතාවට වූ ඒ කලබල සහිත වල පාඩුව විතරයි ඒකෙන් පිරිමැසුනේ දැන් මේ පනත මම හිතන්නේ ඊට වඩා බොහොම පුළුල් පනතක් මේකේ අරමුණ මම හිතන්නේ පූර්වී කාව්‍යයේ සඳහන් වෙන පරිදි සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාවර වූ පණදායි ප්‍රතිකර්මයක් වශයෙන් පරිපූර්ණ හානිපූර්ණ කිරීමේ යෝජනා ක්‍රමයක් අනාගත පරපුර ඇතුළත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සහ ආරක්ෂාව උදෙසා ප්‍රතිසංධානය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන ලෙස මෙතන සඳහන් කරලා තියෙනවා. Mr. Deputy Speaker, if I may continue in English, you will see that the objectives of this act are set out in Clause 2 of this bill, and it says that it is to formulate and recommend to the Cabinet of Ministers policies on reparations to grant individual and collective reparations to aggrieved persons. So this implies that it is not only to those that have been affected in the north and the east due to this the war situation that prevailed, but also it will include aggrieved persons as defined in this bill, a much larger category of persons. Where your Honorable Deputy Speaker, the definition of aggrieved persons that is contained in paragraph 27 of this bill would also include all those persons who have suffered in connection with political unrest or civil disturbances. Then in the course of gross violations of the rights of individuals, then it also includes people who have suffered in consequence of the conflict that took place in the northern and eastern provinces. So therefore,
Honorable Garuk Heli Rambukala Mantituma,
are you referring to the amendments that have been made, 27?
No, ma'am, the amendments are there, but there is no amendment to this.
There are amendments that are placed on our table.
No, what I read out is...
In the bill is with the earlier one. Oh. But the Supreme Court determination is the amendments, and what you are reading is the act.
No, honorable member, there is no amendment to...
27, there is an amendment. It is placed here.
27(2) has not been amended in that way. It still remains due to political unrest and civil disturbances. That is what I read. Due to political unrest and civil disturbances, that remains. That has not been amended. No, 27 has been amended, but what I read out, that particular provision is not amended. That provision which says due to political unrest or civil disturbances is not amended. It remains as it is. It remains. But the earlier what gets amended is the subparagraph A, the complete portion will go. Then it will be substituted with the line, people who have suffered as a result. Oh, that's what will be. That's the substitution. Yes, that northeast portion will go. Northeast portion will be there, but only the earlier portion will not be there. But this will apply. If you look at the amendments that are suggested, only line 13 and 14 will go. Only line 13 and 14, but 15 and 16, which refers to the northern and eastern province, will remain. Yeah, that will remain. this is to bring it in line with, this is only to bring it in line with the observations of the Supreme Court, where it was decided to take off this portion, this call, and then replace it with it. Anyway, Honorable Deputy Speaker, as I was saying, there is much to be achieved by means of this piece of legislation, because earlier when our people suffered due to various riots and civil disturbances, for example, we know the riots that took place in the recent past in Kandy, some sort of civil disturbances. Then we also had similar incidents that took place in the Beruwada area some time ago. Then I recall that in 1995, I think, there was a lot of unrest in Ratnapura with the assassination of the Member of Parliament, Mr. Nanda Ellavala, and a lot of houses were burnt, and there were a lot of rioting, and many people suffered loss to their property due to those disturbances. Then we had also the 71 insurrection, then those disturbances that took place in 1986 in the country. We are all aware of these things. I don't have to reiterate and remind of all these things. But in all these instances, though there was severe damage and loss caused to various persons, there were no permanent mechanism to make reparation for that damage. And also, there were ad hoc cabinet decisions, cabinet papers that were presented, but I don't think that those cabinet papers served justice to all those persons who had suffered as a result. So I think by the establishment of a permanent body in the nature of a reparations commission, reparations office, it is, I think, very laudable, because it's a much needed thing to address all those things that have happened in the past. And I believe that the scope of this legislation would be wide enough to apply to all category of persons, irrespective of their community and irrespective of their political differences. Anyone who in Sri Lanka who has suffered as a result of these civil disturbances or any type of upheaval that is set out in Section 27 will now have an opportunity of being classified as a person who is required to be compensated, and reparation will be made available to it. So I think this piece of legislation, which was intended primarily to address the issues and the reparation that is needed for the north and the eastern provinces and as a result of this war, is equally applicable to the south also, where a lot of our people from time to time, those who have suffered due to various communal disturbances and unrest, can also make use of this to get the reparation that they deserve. In conclusion, I wish to say, Mr. Deputy Speaker, that speaking of this type of legislation, these are things that we have undertaken on our own, not merely because we are required to do it by the international community. Because just like human rights, which I think we should take very seriously for the sake of our own people, so that their living conditions will be made better and they will enjoy the fruits of life. These are matters that as a responsible government, we should ensure these things are in place so that our people can get the benefit of these things. So that just like the other human rights privileges that we are seeking to get for them, this also is only a part of it. And I would commend the House to, without any division, to endorse this piece of legislation so that our people can reap the benefits of this. Thank you very much.
Thank you.